വിശ്വ സാഹിത്യയെ സിംഹല സാഹിത്യ നിർമ്മാണത്തെ മങ് സലക്കുന്ന സായാണ് ബുദ്ധിമയ സംവാദയ വിശ്വ സാഹിത്യയെ സിംഹല പേസറ്റാൻ
විශ්ව සාහිත්‍යය පිළිබඳව උනන්දුවක් දක්වන ඔබට එහෙමනම් තවත් මාසකින් අනතුරුව අපි විශ්ව සාහිත්‍යයෙන් අපගේ සාහිත්‍ය සම්භාෂණ විශේෂාංගය හරහා ඔබව හමු වෙනවා. අපි අවසන් වතාවට හමු වුණු ආකාරයේ සහ සාකච්ඡාවට බඳුන්වන කෘතිය සහ නිර්මාණය පිළිබඳව මතක් කරමින් තමයි සුපුරුදු පරිදි අද දවසේදීත් කතාබහට ප්‍රවිෂ්ඨ වෙන්නේ. ඔබට පුළුවන් මේ මාසයේදී අපි අවසන් වතාවට විශ්ව සාහිත්‍යයේ මේ විශේෂාංගය හරහා කතා බහ කරපු ඒ කරුණු පිළිබඳව නැවතත් අපගේ වෙබ් අඩවියට ගිහිල්ලා කරුණු විමසා බලන්නට ඔබට ඒ විශේෂාංගයේ මඟ හැරුණා. අපි මේ මාසයේදී කතා බහ කළේ නිර්මාණකරුවන් තිදෙනෙකුගේ එකතුවක් පිළිබඳව. එක් නිර්මාණයක් මේ නිර්මාණකරුවන් තිදෙනෙකුට කොහොමද උපයෝගී වුණේ කියන කාරණාව අපි කතා බහ කළා. වංග ලේඛක විභූති භූෂණ බන්දෝපාධ්‍යාය විසින් රචනා කරන ලද පාතෝර් කියන වංග කෘතිය, ඊට පස්සේ සත්‍යජිත් රාය නැමැති සිනමාකරුවා විසින් කොටස් තුනකට නගනු ලැබුවා පාතර පංචාලි, අපරාජිතයෝ සහ අපූර් සංසාරයන් යනුවෙන්. ඊට පස්සේ අපේ සිංහල ලේඛිකාව චින්තා ලක්ෂ්මී සිංහාරච්චිත් මේක කොටස් තුනකට පරිවර්තනය කළා. මාවතේ ගීතයේ අපරාජිත ජීවිතයක් සහ අපූගේ ලෝකය. ඉතින් අපි මේ මාසේදී කතා බහ කළේ විභූති භූෂණ බන්දෝපාධ්‍යායගේ පාතෝර් ග්‍රන්ථය කොහොමද පාතර පංචාලි වුණේ කියන කාරණාව පිළිබඳව. එහෙමනම් අද කතා බහට ප්‍රවිෂ්ට වෙමු. විශ්ව සාහිත්‍ය පිළිබඳ උනන්දුවක් දක්වන ඔබ අපි අද දවසේදී සමීප කරවන්නේ ජර්මානු නිර්මාණකරුවෙක් සහ සිංහල නිර්මාණකරුවෙක් අතර සිදුවුණු නිර්මාණාත්මක ගණදෙනුවක් පිළිබඳව. සුපුරුදු විදිහට විශ්ව සාහිත්‍යයේ අපේ මේ විශේෂාංගයට මෙල්බන් වාසී ලේඛිකා දිලිනි ඊරියවල දැන් SBS මැදිරියට පැමිණලා සිටින්නේ. හොඳයි, දැන් අපි එහෙමනම් අද දවසේදී කතා බහ කරන කාරණයට ප්‍රවිෂ්ඨ වෙමු. බර්ටෝල් බ්‍රෙෂ්ට් කියන මහා කලාකරුවා පිළිබඳව ඔබට යම් කිසි වූ අවබෝධයක් ඇති. බර්ටෝල් බ්‍රෙෂ්ට්ගේ නාට්‍ය ඔබ නරඹලා ඇති, නාට්‍ය කෘති කියවලා ඇති, ඒ වගේම ඔහුගේ අනිකුත් නිර්මාණ රසවිඳලා ඇති. බර්ටෝල් බ්‍රෙෂ්ට් ජර්මන් ජාතික පසුබිමක් තියෙන කවියෙක්, නාට්‍ය රචකයෙක්, නාට්‍ය නිෂ්පාදකවරයෙක්, ග්‍රන්ථ රචකයෙක්. මේ හැම පරිච්ඡේදයක් තුලින්ම ඔහු සමාජයට වෙනස්ම ආකාරයකින් සමීප වුණා. මේ සියලුම නිර්මාණ ඔහු සමාජයට දායාද කළේ ටිකක් ඔහුටම ආවේණික වූ වෙනස්ම නිර්මාණ ශෛලියක්. මේ නිර්මාණ ශෛලිය අපේ සිංහල නිර්මාණකරු හෙන්රි ජයසේනයන් කොහොමද උකහා ගත්තේ කියන කාරණාව පිළිබඳව අපි එක් නිර්මාණයක් පාදක කරගෙන තමයි අද දවසේදී කතා බහ කරන්නේ. ඒ තමයි බර්ටෝල් බ්‍රෙෂ්ට්ගේ ද කොකේෂියන් චෝක් සර්කල් කියන නාට්‍ය නිර්මාණය. හුණු වටේ කතාව නමින් තමයි හෙන්රි ජයසේනයන් අතින් වේදිකාවට සම්ප්‍රාප්ත වුණේ.
ඒ නාට්‍ය තියෙනවා ඔය ඉඩම් ආරවුල් නඩු හබ කැරලි කෝලාහල. ඉතින් සිය පැත්තකට වෙලා මේ නාට්‍ය නරඹන්න ඕනේ. හරි,
මේ නාට්‍යයක් කියවම
දිග නාට්‍යයක්
කොට කරන්නේ හේම.
මුලින්ම කෙටි හැඳින්වීමක් ලබා දෙන්නම් මේ නිර්මාණකරුවන් දෙදෙනා පිළිබඳව. බර්ටෝල් බ්‍රෙෂ්ට් ජර්මන් ජාතික නිර්මාණකරුවෙක්. මා කලින් සඳහන් කරපු ආකාරයට 1898 පෙබ්‍රවාරි මාසේ 10 වෙනිදා ඔහු උපත ලැබුවේ. 1956 අගෝස්තු මාසේ 14 වෙනිදා ඔහු මේ අනතෙක් ඔහු කරපු නිර්මාණ අතරින් කීපයක් පිළිබඳව මා මතක් කරන්න කැමති. හුණු වටේ කතාව, පුන්තිලා, දිරියමව, පස්මහ බැලුම්, හිත හොඳ අම්මන්ඩි සහ ඔහුගේ වෙනත් නිර්මාණ ගණනාවක් අපිට මෙහිදී මතක් කරන්න පුළුවන්. නාට්‍ය 40කට නොඅඩු ප්‍රමාණයක් තමන්ගේ ස්වයං නිර්මාණ විදිහටත් අනුවර්තන විදිහටත් නිපදවපු ලෝකපූජිත බර්ටෝල් බ්‍රෙෂ්ට් කියන නාට්‍යකරුවාගේ එක් නිර්මාණයක් හුණු වටේ කතාව නමින් හෙන්රි ජයසේනයන් අතින් වේදිකා ගත වුණා. හෙන්රි ජයසේනයන් පිළිබඳවත් අපි කතා බහ කරද්දී ඔහු සිංහල වේදිකාවේ දැවැන්තෙක්, නළුවෙක්, රචකයෙක්, පරිවර්තකයෙක් සහ නිෂ්පාදකවරයෙක් විදිහට ඔහුගේ ප්‍රතිභාව ඔහු විදහා දැක්වුවා. ඔහු නුවරඑළිය දිස්ත්‍රික්කයේ පදියපැලැල්ල දෙහිපේ සිංහල ප්‍රාථමික පාසලේ ඉංග්‍රීසි උපගුරුවරයෙක් විදිහට කටයුතු කළා. හෙන්රි ජයසේනයන්ගේ මුල්ම නාට්‍ය අපි මතක් කළොතින් 1951 යන්න පුළුවන් ජානකී නාට්‍ය තමයි ඔහුගේ මුල්ම නාට්‍ය. ඊට පස්සේ නාට්‍ය ගණනාවක් ඔහු අතින් නිෂ්පාදනය වුණා. මනමාලියෝ, වැදගත්කම, ඇත්ත කුමක්ද, පෞකාරියෝ, ජනේලය, කුවේනි, ඒ වගේ මහස්මාලිගා, මනරංජන වැඩවර්ජන, අපට පුතේ මගක් නැතේ, දිරිය මව සහ ඇගේ දරුවෝ කියන නාට්‍ය මෙහිදී අපිට විශේෂයෙන් මතක් කරන්න පුළුවන්. බර්ටෝල් බ්‍රෙෂ්ට් සහ හෙන්රි ජයසේනන් අතර සිදුවුණු මේ ගණදෙනුව පිළිබඳව අපි එහෙමනම් සාකච්ඡාව ආරම්භ කරමු. හුණු වටේ කියන නිර්මාණය හරහා දිලිනි අපි එහිදී මූලින්ම අවධානයට ලක් කරමු බර්ටෝල් බ්‍රෂ්ට්ගේ නිර්මාණ එක්ක හෙන්රි ජයසේන සම්බන්ධ වෙන්නේ කොතනදිටද කියලා.
ඔවුතුනි රුක්ෂි, හෙන්රි ජයසේනට 60 දශකයේදී ලෝකයේ විවිධ රටවල්වල සංචාරය කරන්න අවස්ථාවක් ලැබෙනවා. එතෙන්දී ඔහු යනවා රුසියාවට. රුසියාවේදී තමයි ඔහු ප්‍රථම වතාවට බර්ටෝල් බ්‍රෂ්ට්ගේ මේ නාට්‍ය දර්ශනය බලන්නේ, ද කොකේෂන්ස් චොක් සර්කල් බලන්නේ. ඊට පස්සේ ලංකාවට ඇවිල්ලා ඔහු පටන් ගන්නවා මේක නිෂ්පාදනය කරන්න. ඒ විදිහට තමයි හෙන්රි ජයසේන සහ බර්ටෝල් බ්‍රෂ්ට් මුණගැහෙන්නේ.
ඔව්, දැන් අපි ගත්තොතින් එහෙම මේ බර්ටෝල් බ්‍රෂ්ට්ගේ නාට්‍යකරණයේ මූලධර්ම පිළිබඳව මොන වගේ තැන්වලද අපිට නවතින්න පුළුවන් වෙන්නේ?
මේක දිල්රුක්ෂි, ඔහුගේ නාට්‍යකරණයේ ප්‍රධානම මූලධර්මය හැටියට ඔහු පාවිච්චි කරන්නේ තදාත්ම විඝටනය කියන ක්‍රමවේදය. මේකට තව කියනවා දුරස්ථකරණය, පරාරෝපණය වගේ වචනත්. මේකෙන් කරන්නේ ඇත්තටම වේදිකාව මත ඉන්න පිරිස සහ ප්‍රේක්ෂකයා කියන අය අතරේ වෙන් කිරීමක් සිදු කිරීම. නමුත් බ්‍රෙස්ගේ කාලයේදී ඇත්තටම පැවති මූලධර්මය තමයි ඇරිස්ටෝටලියානු සම්ප්‍රදාය. මේකෙදි කරන්නේ ඇත්තටම යම්කිසි මායාවකට ප්‍රේක්ෂකයාව ගෙන යාම. එතෙන්දී ඇත්තටම මේ නාට්‍යකරුවා සහ ප්‍රේක්ෂකයා කියන පිරිසම මායාවකට හසු කරගෙන ඒකාත්මික කරනවා. නමුත් බ්‍රෙස්ට් මේකට විරුද්ධ වුණා. බ්‍රෙස්ට් කිව්වේ මේක රංගනය කියන එක සිද්ධ වෙන්න ඕනේ රංගනයක් හැටියට මිසක් මිනිසුන්ව මායාවකට ගෙන යාමක් හැටියට නෙමෙයි. ඒකෙන් දෙන්න ඕනේ පණිවිඩය නිවැරදි විදිහට ප්‍රේක්ෂකයා ග්‍රහණය කරගන්න නම් හැමතිස්සෙම ප්‍රේක්ෂකයා දැනුවත්ව ඉන්න ඕනේ මේ මම මේ බලන්නේ නාට්‍යයක් කියන එක කියන එක. ඒ අනුව තමයි බ්‍රෙස්ට් විවිධ ක්‍රම පාවිච්චි කරනවා. එක ක්‍රමයක් තමයි මේ එපික් සම්ප්‍රදාය. එතනින් බිඳගත්ත මේ ක්‍රමවේදයක් තමයි මේ තදාත්ම විඝටනය කියන එක. මෙතෙන්දි ඇත්තටම කරන්නේ ප්‍රේක්ෂකයා ඉතාම දැනුවත් ගමනක් අරන් යන එක. ඒක තමයි බ්‍රෙස්ට්ගේ ප්‍රධානම ක්‍රමවේදය වෙන්නේ ඇරිස්ටෝටලියානු ක්‍රමයට විරුද්ධව.
ඔව්, දැන් අපි මේ බ්‍රෙස්ට් නිර්මාණය කරපු කාල සීමාවට ගියොතින් එහෙම අපිට මේ දෙවන ලෝක යුද්ධයේ ඒ කාල සීමාව පිළිබඳව නැවතත් මතකය අවදි කරන්න පුළුවන්. ලෝකයේ යුද්ධයෙන් වෙලී තිබුණු ආකාරයේ දරිද්‍රතාව, ආර්ථික අසහනය, රැකියා අසහනය, පීඩිත පන්තිය, මේ හැම එකක්ම ඔහු තමන්ගේ නිර්මාණ තුළින් ප්‍රේක්ෂකයාට අරගෙන ආවා. දැන් මේ අපි අද දවසේදී ප්‍රස්තුත කරගන්නේ නාට්‍ය හුණුවටේ කතාව නාට්‍යත් එවැනි වූ වස්තු බීජයක් සහිත නාට්‍යයක්. මේක බොහෝ දෙනෙකු මතුපිටාර්ථයෙන් විවිධ ස්වරූපයෙන් දැක්කට ඇත්තටම බ්‍රිෂ්ඨම ආවේණිකුණු සංකල්පයක් මේ හුණුවටේ කතාව තුලත් තිබුණා. අපි ඒ පිළිබඳව ටිකක් පැහැදිලි කරගෙන ඉදිරි බඳ දෙන්නේ.
ඔව් දිරුක්ෂි, බ්‍රෙස්ට් ඇත්තටම බර්ටෝල් බ්‍රෙස්ට් කියන්නේ දේශපාලන නාට්‍යකරුවෙක්. ඔහුට දේශපාලන දර්ශනයක් තිබුණා. මේ ඔහු හැමතිස්සෙම උත්සාහ කරේ ඒ දේශපාලනික දර්ශනය ප්‍රේක්ෂකින්ට දෙන්න. කොකේෂන් චෝක් සර්කල් කියන මේ ඔහුගේ නිර්මාණයෙන් ඔහු බලාපොරොත්තු ඔහු ඇත්තට මේ නිර්මාණය දෙකට කඩලායි කරන්නේ. මේ නාට්‍යයට තියෙනවා පූර්ව රංගනයක් සහ අපර රංගනයක් කියලා දෙකක්. පූර්ව රංගනය තමයි ඇත්තටම ප්‍රධානම පණිවිඩය දෙන්නේ, මුඛ්‍ය තේමාව දෙන්නේ. මේ එතෙන්දි පූර්ව රංගනයේදී වෙන්නේ එක්තරා කොකේසියානු ගම්මානයක තියෙනවා සමූහ සත්ව ගොවිපලකුයි පළතුරු ගොවිපලකුයි. යුද්ධමය තර්ජන නිසා සත්ව ගොවිපල අරන් යන්න සිද්ධ වෙනවා ඔවුන්ට නැගෙනහිරට. ඉතින් ඒ විදිහට ගිහාම ඉඩම හිස් වුණාට පස්සේ පළතුරු ගොවීන් කරන වැඩේ ඒ සත්ව ගොවිපල තිබුණ භූමියේ පළතුරු වගා කරනවා ඉතාමත් මහන්සියෙන්. ඊට පස්සේ අස්වැන්න නෙලා ගන්නවා, ඒෙන් ජීවත් වෙනවා. කොහොම හරි යුද්ධෙන් පස්සේ මේ සත්ව ගොවිපල නැවතත් කලින් පැවති භූමියට ගේන්න එහි අයිතිකරුව උත්සාහ කරනවා. එතෙන්දි මතභේදයක් ඇති වෙනවා භූමිය අයිතිය කාටද යන්න ඕනේ කියලා. ඉතින් මේ මතභේදය සංසිඳවන්න එනවා මේ මොස්කව් වලින් රාජ්‍ය කොමිසාරවරේ. මේ කොමිසාරවරයා මේ මතභේදය සංසිඳවන්න උත්සාහ කරන අතරේ නාට්‍ය කණ්ඩායමක් එනවා. ඒ නාට්‍ය කණ්ඩායම ඇවිල්ලා ඔවුන් උත්සාහ කරන උපදේශන නාට්‍යයක් මගින් මේ ප්‍රශ්නේ තියෙන බැරරුම් බව පහදලා දෙන්න. මේ උපදේශන නාට්‍ය තමයි ඇත්තටම හුණුවටේ කතාව. එතකොට හෙන්රි ජයසේන විසින් අර පූර්ව රංගය සම්පූර්ණයෙන් අතහැරලා තියෙනවා. නමුත් ඔහු පූර්විකාවක් ගේනවා ඒ වෙනුවට. ඒ පූර්විකාව තුළ අර පූර්ව රංගනයේ තිබිච්ච මුඛ්‍ය තේමාව ඇත්තටම මේ හෙන්රි ජයසේන විසින් අතහැර දාලා තියෙනවා.
ඔව් දැන් ඇත්තටම මේ එතනත් අර නාට්‍ය සම්ප්‍රදායන් පිළිබඳව ඇතිවන සංවාදවලදී මතුවන කාරණාවක් මට මතක් වෙනවා. හෙන්රි ජයසේනයන් බොහෝ වෙලාවට මේ බ්‍රෙෂ්ගේ නාට්‍ය ස්වයංකරණයට ලක් කරද්දී තමන්ගේ නිර්මාණයක් බවට පත් කරද්දී බොහෝ තැන් වෙනස් කරනවා කියලා. ඒකට හෙන්රි ජයසේනයන් සතුව තිබුණු ඒ නිර්මාණාත්මක හැකියාව කොහොමද අපි මෙහිදී විග්‍රහ කරගන්නේ?
ඒක ගැන ඇත්තටම අපි සතුටු වෙන්න ඕනේ අපිට ඒ වගේ සූක්ෂම නිර්මාණකරුවෙක් ඉඳීම ගැන. ආවාසනාවට ඔහු තවදුරටත් අපි අතර නැහැ. එවැනි නිර්මාණකරුවන් හරිම අල්පයි අපි අතර. ඔහු ඇත්තටම මේක ඉතාමත්ම මේ සූක්ෂම විදිහට තමයි අතාරින්නේ. නමුත් නාට්‍යයේ තියෙන ප්‍රසංගික බව, නාට්‍යයේ තියෙන ගැඹුර මහා අතිවිශාල වශයෙන් හානි වුණා කියන්න බෑ හෙන්රි ජයසේනගේ නිර්මාණය තුළ. දැන් අවුරුදු 50ක් තිස්සේ උණුවටේ කතාව තාමත් ඒහි රසය නොනැසී පවතින්නේ ඒ හේතුව හින්දා. අනිත් එක තමයි බර්ටෝල්ඩ් බ්‍රෙෂ්ට්ගේ මුඛ්‍ය පරමාර්ථය සහ ඔහුගේ දේශපාලනය නොදැන නෙවෙයි හෙන්රි ජයසේන ඔහුගේ නිර්මාණය කරන්නේ. අනිත් එක ඒ කාලෙ වෙද්දී අපි හිටියේ ඇත්තටම අති බිහිසුණු යුදමය වාතාවරණයක නෙමෙයි ලංකාව හිටියේ. එහෙම වාතාවරණයක් ඇති වෙන ලකුණු තිබුණත් නාට්‍යකරුවෙක් හැටියට මට හිතෙන්නේ හෙන්රි ජයසේන උත්සාහ කරන්න නැතුව ඇති භූමියක අයිතිය පිළිබඳ මතභේදයක් වේදිකාව උඩට ගන්න. ඒකට හේතු වෙන්න පුළුවන් ඔහුගේ පුද්ගලික දේශපාලන දර්ශනය හෝ ඔහුගේ පුද්ගලික කලාකරුවෙක් හැටියට ඔහු තුළ තිබුණ පරමාර්ථ. ඔහු තුළ ලොකු පරමාර්ථයක් තියෙන නැතුව ඇති භූමිය පිළිබඳව අරගලයක් මේ යුදමය ලකුණු බිහිවෙමින් තියෙන රටකට අරන් එන්න. සමහර විට ඒ හින්දා වෙන්න පුළුවන් ඔහු ඒක අයින් කරන්න නැත්තේ.
අපි වතු පරිම් මිරිකිලා යුද්ධදී මගේ කකුල කැඩුනා. පින් කරන ආමුදුරනේ මට අලුත් කකුලක්.
මගේ සහෝදරයා නිර්දෝෂයි ආයිබෝන්ඩ. පින් කරන හාමුදුරුවනේ මගේ දරුවා බඩගින්නේ.
පින් කරන හාමුදුරුවනේ වතුරයි පැට්ටර පගා ගහනවා. පස්සට 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 දේවාලේ දොරටුව අහුරන්නේ
නැහැ. රජතුමාගේ දරුවා.
ලොරජුගේ පැටියා. අල්ලු කරන්න එපා මීහරට. මට පේන්නේ නැහැ.
පින් කරන හාමුදුරුවනේ දරු පැටියට දෙයියන්ගේ පිහිටයි.
පාස්කු ඉරිදා උදයේ පළමු වරට ඒ දවසේ රජතුමාගේ දරු පැටියා ඔටුන් නැහිමි කුමාරයා රට වැස්සෝ දැකගත්තෝ දරු පැටියා අසල මහඟු දෙදෙනෙකු ගම්බිර වෙදදුරු ඉරතුරුවම ගැවසුනෝය පලා පල්ලා මේ අරුමය කෙද ඇති කස්බෙක් කුමරුත් දරු පැටියට හිස නමනවා.
දැන් ඇත්තටම මේ ඔය යුද්ධය පිළිබඳව සිදුවන පසු විග්‍රහවලදීත් කියන ප්‍රකට කාරණාවක් තමයි යුද්ධයේ තියෙන කාලයේදී ඒ තිබුණු පීඩිත තත්වයන් වලින් ජනතාව නිදහස් වුණාට ඇත්තම ප්‍රශ්න ටික පටන් ගන්නේ මේ සාමය උදා වුණාට පස්සේ කියලා. දැන් අපි යුද්ධමය පසුබිමක් සහිත පරිසරයක් තිබුණු රටකින් ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වෙලා සිටින ජනප්‍රජාවක් හින්දා අපි ඔය අත්දැකීම් ඉතාමත්ම හොඳින් දන්නවා, හැඟීම් ඉතාමත්ම හොඳින් දන්නවා. ඒ නිසා හුණුවට ඒ කතාවෙන් කියන්නට හදපු දේශපාලනය අදටත් සර්වකාලීනයි අපි නිර්මාණයක් විදිහට ගත්තාම. අපි ගත්තොත් දිලිනි මෙතනදී මේ බ්‍රෙෂ්ට් කියන්න ගිය දේශපාලනේ බ්‍රෙෂ්ට් හරියටම කියන්න පුළුවන් වුණාද කියන කාරණාව හුණුවටෙන්. ඇත්තටම ඔහු කොයිතරම් දුරට එතනදී සාර්ථකත්වයට පත් වෙලා තියෙනවද නිර්මාණකරුවෙක් විදිහට?
මේක ඇත්තටම කතා දෙකක් එක්ක සංසන්දනය කරගෙන කෙරෙන්න ඕනේ දෙයක් දිල්රුක්ෂි. මොකද අපිට කතා කරන්න වෙන්නේ බ්‍රෙෂ්ගේ පූර්ව රංගනයයි උපදේශන කතාවයි දෙකත් එක්ක. දැන් උපදේශන කතාව තමයි හෙන්රි ජයසේන තමන්ගේ නාට්‍යකරණයට ගන්නෙ.
මේ
උපදේශන කතාවේ ඇත්තටම කතා කරන්නේ දරුවෙක් සම්බන්ධ අයිතියක් ගැන. මයිකල් කුමාරයා සම්බන්ධ අයිතිය ගැන ග්‍රූෂා සහ නටාලියා දෙදෙනා අතර. එතෙන්දී නටාලියා තමන්ගේ වදාපු දරුවාට වඩා ඇයට වැදගත් වෙනවා තමන්ගේ භෞතික දේවල්. සායට ගැලපෙන හැට්ටේ වැදගත් වෙනවා, ඊළඟට ආභරණ වැදගත් වෙනවා. ඒ අතරේ නටාලියා කියනවා දැසිදස්සන්ට මයිකල්ව බලන්න කියලා කලබලේ දුවන්න කලින්. ඊළඟට ග්‍රූෂා ගත්තාම ග්‍රූෂාට වැදගත් වෙන දේවල් වෙනස්. ග්‍රූෂාට වැදගත් වෙන්නේ අතිශය මානුෂික දේවල්. මයිකල්ව අතාරින්න හිතනවා කීප වතාවක්. නමුත් ඇහැට ඒක කරන්න බෑ. ඒක තමයි උපදේශන කතාව. නමුත් හැබැයි කතාව තියෙන්නේ පූර්ව රංගනේ කතා කරන්නේ භූමිය පිළිබඳ අයිතියක් ගැන. එතකොට ඇත්තටම අපිට අදට බොහෝ විට ගැලපෙන්නේ අර භූමිය පිළිබඳ අයිතිය ගැන කොටස. නමුත් එහෙමයි කියලා අර අපේ හුණුවටේ කතාව උපදේශන කතාවේ වැදගත්කම බාලවීමක් නම් වෙන්නේ නැහැ. මොකද බොහොම සූක්ෂමව ඒක කියව ගන්න කෙනාට ඒක ඉබේට තේරුම් යනවා. මේක මේ කියන්නේ දරුවා ගැන නෙමෙයි නේද කියන එක තේරුම්
යනවා. ඔව්. එතනදී අපි දිලිනි පොඩ්ඩක් මේ තව ටිකක් මේක සමීප කළොත්ින් අපේ ප්‍රේක්ෂකයාගේ රසඥතාවයේ පැත්තට ඇත්තටම ඔය කියන කාරණාව ප්‍රේක්ෂකයාට දැනුණාද කියන කාරණේ අපිට වෙන වෙනම විමසා බලන්න බැරුව ගියත් අපි පොදුවේ අත්දැකීම ගත්තොත් එහෙම අර ඔබ කලින් සඳහන් කරපු ආකාරයට මේ ධාරක ප්‍රේමයක් සම්බන්ධව දරුවෙක්ගේ අයිතියක් සම්බන්ධව අපිට මතුපිටින් පෙවුණට යුද සෙබළුන්ගේ මානසිකත්වය ඉඩම් අයිතිය එතකොට ඒ වැඩ කරන ජනතාවට හැමදාමත් මේගොල්ලෝ අඳගොවීන්ගේ තත්වයටදපත් වෙන්නේ. එතකොට රදල පැලැන්තිය පහත් කොටසලකන මේ වැඩ කරන ජනතාව සතුව තියෙන අයිතිවාසිකම් මොනවද මේ හැම එකක්ම මේ කතාවෙන් කියවෙනවා. එතකොට අපි ගත්තොතින් එහෙම මේ ඒ කාලේ දැන් ඕක ලිව්වේ 1948 වගේ වර්ෂයක මේ බර්ටෝල් බ්‍රෙෂ්ට්. ඒ කාලේ ඔහු මුහුණ පෑවේ මේ ලෝකයේත් එක්ක තියෙන යුද්ධයක්. නමුත් ඔය කතාවම සර්වසාධාරණයි සිවිල් යුද්ධයක් පැවතුණු අපේ මාතෘභූමි ශ්‍රී ලංකාවටත්. එතනදිත් අපි තාමත් කතා වෙනවා පශ්චාත් යුද සංහිඳියාව ගැන ඉඩම් අයිතිය පිළිබඳව මිනෝයිකුත් දේවල් පිළිබඳව. එතකොට අපි මෙතනදී ටිකක් අවධානයට ලක්කොලි තින් එහෙම නිර්මාණකරුවෙක් සතුව තියෙන දේශපාලන දැක්ම තමන්ගේ නිර්මාණ හරහා ප්‍රේක්ෂකයාට ගෙන යාමේදී කලාකරුවා කොයිතරම් දුරට පාරදෘශ්‍ය විය යුතුද සහ නිර්මාණය අතින් කොච්චර අවංක වෙන්න ඕනද කියන කාරණේ සම්බන්ධයෙන් ගත්තොත් බර්ටෝල් බ්‍රෙෂ්ට් සහ හෙන්රි ජයසේන කොයි වගේ අන්ත දෙකකද ඉන්නේ?
ඒක ඇත්තටම මේ දරුණු ප්‍රශ්නය. මේ ඇත්තටම දිරුක්ෂි අපේ රටේ අනන්තවත් ඇති තමන්ගේ නිර්මාණයට 100% අවංක වෙන්න උවමනාව තියෙන කලාකරුවෝ. නමුත් අවාසනාවට වගේ අද මේ මොහොත වෙනකොටත් ඔවුන්ට බාධාවල් කප්පරක් තියෙනවා. දේශපාලනික බාධාවන් වෙන්න පුළුවන්, මූල්‍යමය බාධාවන් වෙන්න පුළුවන්, තමන්ගේ සමාජමය බාධාවල් වෙන්න පුළුවන්. ඒ සියලු දේත් එක්ක අපේ නිර්මාණකරුවන් ගොඩාක් වෙලාවට රාමුගත වෙන්න සිද්ධ වෙනවා අපේ නිර්මාණකරුවන්ට. ඒ නිසා ඔවුන්ගේ 100% පවතින අවංකභාවය තමන්ගේ නිර්මාණවලට දී ගන්න බැරි අවස්ථා තියෙනවා. හේතුව තමයි නිර්මාණයක් කරලා ඒ නිර්මාණය ඉදිරියට ගෙන යාමේ හැකියාවක් නැත්තම් නිර්මාණකරුවෙක් නිකම්ම අඩපණ වෙනවා. ඒ සියලු දේ සම්පූර්ණ වෙද්දී නිර්මාණය වේදිකාගත වෙච්ච ගමන් ඊළඟට වෙන්නේ දේශපාලන තර්ජන. ඊට පස්සේ රටින් පැන යන්න පවා සිද්ධ වෙනවා. බර්ටෝල් බ්‍රෙෂ්ට් ඒ තර්ජනයට මුහුණ දුන්නා. ඔහු හිට්ලර්ගේ ලිස්ට් වල උඩින්ම හිටපු චරිතයක්. ඔහු රටින් පැනලා යනවා මුලින්ම. අන්තිමේට දේශපාලන වාතාවරණය වල් ඔහුට එරෙහි වාතාවරණය සමනය වෙද්දී තමයි ඔහු ආයෙත් ජර්මනියට එන්නේ. ඒ ඇවිල්ලත් ඔහු නිකන් ඉන්නේ. ඔහු ඔහුගේ නිර්මාණ බය නැතුව ප්‍රකාශයට පත් කරනවා. ඒකින් කියන්නේ නැහැ හෙන්රි ජයසේන තමන්ගේ නිර්මාණයට අවංක නොවුනයි කියලා කියන්නේ නැහැ. ඔහු එක අවස්ථාවක කියනවා බර්ටෝල් බ්‍රෙෂ්ට්ගේ රංග රීතීන් සහ න්‍යායන් ඒ ආකාරයෙන්ම මම ගන්නෙ නැහැ කියලා. ඒ කියන්නේ හෙන්රි ජයසේන බර්ටෝල් බ්‍රෙෂ්ට්ගේ නාට්‍යකරණය අනුගමනය කරාට 100% ඔහුව කොපි කරන්න උත්සාහ දරුවේ නැහැ. එතන හෙන්රි ජයසේන තමන්ගේ නිදහස පාවිච්චි කරා තමන්ගේ නිර්මාණයට අවංක ඔහු කරා. ඔහු නිර්මාණයට අවංක නොවුනා නිර්මාණය අවුරුදු 50ක් තිස්සේ පවතින්නේ. ඒ නිසා අපිට කියන්න පුළුවන් දෙන්න දෙවිධයකටයි තමන්ගේ නිර්මාණවලට අවංක වෙලා තියෙන්නේ. අනිත් එක බර්ටෝල් බ්‍රෙෂ්ට් නිර්මාණය කරන අවදී තිබිච්ච වාතාවරණයට හාත්පසින්ම වෙනස් වාතාවරණයක තමයි හෙන්රි ජයසේන ඔහුගේ නිර්මාණය කරන්නේ. ඒ අනුව අපිට කියන්න බෑ බර්ටෝල් බ්‍රෙෂ්ට් කෙසේ වෙතත් හෙන්රි ජයසේන නිර්මාණයට අවංක වුණේ නැහැ කියන එක අපිට කීයටවත් කියන්න බෑ.
ඔව්, අද අපි මේ විශ්ව සාහිත්‍ය අපේ සාකච්ඡා වාරයට සම්බන්ධ කරගන්නේ බර්ටෝල් බ්‍රෙෂ්ට් මහා නාට්‍යවේදියා මහා කලාකරුවා විසින් නිර්මිත ද කොකේෂියන් චෝක් සර්කල් කියන කතාව. සිංහල මහා නිර්මාණකරු හෙන්රි ජයසේනයන් හුණුවටේ කතාව හරහා කොහොමද අපගේ ශ්‍රී ලාංකීය ජනතාවට ඒ රසය ලබා දුන්නේ කියන කාරණාව පිළිබඳව. එතකොට අපි මේ සාකච්ඡාවේ අවසානයක් දක්වා ක්‍රමයෙන් ප්‍රවිෂ්ඨ වීම සඳහා මම කැමැති දිලිනි අවස්ථාව ලබා ගන්න මේ බර්ටෝල් බ්‍රෙෂ්ට් කියන ගිය මේ දේශපාලනික කතාව සිංහලයට පරිවර්තනය වෙද්දී රටේ නීතිය පැත්ත. එතකොට අපි ගත්තොත් එහෙම රදලයන් හා සම්බන්ධව ක්‍රියාත්මක වුණු අධිකාරීත්වය අපිට එක්තරා චරිතයක් කරහා තමයි දකින්නට ලැබෙන නාට්‍යය. ඒ තමයි අසඩක් කියන චරිතය. අසඩක් ඇත්තටම කොහොමද මේ බ්‍රෙෂ්ට් කියන නාට්‍යයේ ප්‍රේක්ෂකයන්ට සමීප වෙන්නේ සහ අපේ සිංහල කලාකරුවන්ට මේ අසඩක් කියන හෙන්රි ජයසේන නිර්මාණය කරපු අසඩක් සමීප වෙන්නේ? ඇත්තටම මොකක් දෙහි තීර වෙනස?
හෙන්රි ජයසේනගේ නිර්මාණය තුළ අසඩක් කියන්නේ හොරෙක්, පාදඩයෙක් වගේ චරිතයක්. නමුත් බ්‍රෙෂ්ට අනුව අසනක් කියන්නේ හොරෙක්වත් අසාධාරණ නඩු තීන්දු දෙන්න නඩුකාරයෙක්වත් නෙමෙයි, අනුන් වෙනුවෙන් සාධාරණීතු කරන්න උත්සාහ ගන්න චරිතයක් හැටියට. දැන් බ්‍රෙෂ්ටගේ කතාවේ ඇත්තටම අසඩක් එනවා ඔහු පිළිබඳවම අති දීර්ඝ පාපෝච්චාරණයක් කරගෙන. එතෙන්දි තමයි අසඩක් කියන චරිතය ප්‍රේක්ෂකයාට හෙළිදරව් වෙන්නේ. නමුත් හුණුවටි කතාවේ ඒ කොටස සම්පූර්ණයෙන්ම නැහැ. මං හිතන්නේ ඒක හේනු ජයසේන විසින් කපාහරින්නේ ඔහු කෙලින්ම උපදේශන නාට්‍ය වශයෙන්ම අරගත්ත නිසා වෙන්න ඇති.
ඇතැම් වෙලාවට මේ අපිට මේ මෙහෙමත් හිතෙනවා, දැන් ඒ නාට්‍ය බලපු ප්‍රේක්ෂකයෙක් විදිහට මට හිතුන දේ තමයි බ්‍රෙෂ්ට් ඒ කාලේ තිබුණු දෙවන ලෝක යුද්ධ සමයේ තිබුණු වාතාවරණයත් එක්ක තිබුණු දෙබස් ඇතුළත් කළා තමයි අසඩක් චරිතය නිර්මාණය කළේ. නමුත් අපිට හෙනු ජයසේනයන්ගේ හුණු අටේ කතාව නිර්මාණය කරද්දී අපි දන්නවා මේ විදේශීය නිර්මාණයක්, විදේශීය වස්තු බීජයක් තමයි අපේ වේදිකාව උඩ දිගහැරෙන්නේ කියලා. නමුත් අපිට වෙන ලෝකයක් මැනුන් නැහැ. ඒක අපේටම වෙලා තමයි අපි රස වින්දේ. එතකොට ඇතැම් වෙලාවට ඔය අසඩක්ගේ දෙබස් කාණ්ඩ කැපීමෙන් ඔහු අපේක්ෂා කරන්නේ නැති අසඩක්ගේ අර තියෙන චරිතය හඳුන්වා දීම පමණක් ප්‍රේක්ෂකයාට කරන්න වෙන්නට පුළුවන්.
දීර්ක්ෂිගේ අදහස හරි කියලා මමත් හිතනවා. හේතුව තමයි ඒක හෙනු ජයසේන අපිටයි සමීප කරේ. ඇත්තටම මේක නිෂ්පාදනය වෙන්නෙත් අවුරුදු 20 ගණනකට පසුව. ඒතර අපිට යුද්ධයක් ගැන අවබෝධයක් ලොකුවට තිබුණේ නැහැ. දෙවෙනි ලෝක යුද්ධෙත් ඉවරයි. ඉතින් ඒ හින්දා ඔවුන්ට දෙවෙනි ලෝක යුද්ධය සමීප කිරීමේ අපහසුතාවයක් තියෙන්නේ නැති. සහ ඉදිරියට එන යුද්ධය පිළිබඳව හෙනු ජයසේන තුල යම්කිසි අවබෝධයක් තිබුණත් එහි ඇති විසුණු බව සමීප කරන්න ඔහුට අවශ්‍ය නොවෙන්න ඇති. ඒ නිසා ඒ දෙකටම අතරමැද්දේ න්‍යූට්‍රල් ක්‍රමයකට හෙනු ජයසේන නාට්‍ය ප්‍රේක්ෂකයාට ගෙනිච්චා කියලා මට හිතෙන්නේ.
ඔබ මීට කලින් මේ හුණුවටේ නාට්‍යයේ කෘතියක් විදිහට කියවලා තියෙනවා නම්, එසේත් නොමැති නම් නාට්‍යය නරඹලා තියෙනවා නම් ඔබට මතක් වෙන ඇති යම් දර්ශන. ඇත්තටම මේ එක් එක් චරිතවලින් අපිට කියන්න හදපු දෙයක් තිබුණා. සයිමන් සෂා වගේ චරිතයෙන් අපිට මේ සෙබලෙකුගේ තියෙන මානසික හැඟීම්, ආදරය, ප්‍රේමය, දයාව උන්ටත් පොදුයි කියන කාරණාව පිළිබඳව අපිට මනාව ඔප්නං වුණා. නටාලියා, ග්‍රූෂා, අසඩක් මේ හැම චරිතයකින්ම අපිට යම් කිසි දෙයක් කියන්න උත්සාහ කළා. මම කැමති දිල්නි අවසාන වශයෙන් දැනගන්න මේ හුණුවටේ කතාව තුළින් හෙන්රි ජයසේනන් කොයිතරම් දුරට සාර්ථක වෙලා තියෙනවද මේ චරිත හරහා යම් කිසි දෙයක් ජනතාවට ලබා දෙන්න.
ඔව්, ඇත්තටම ඒක මට හිතෙන්නේ උණුවටේ කතාව එදාට වඩා අදටයි අපිට තේරෙන්නේ කියලා. දැන් හෙනු ජයසේන පරිවර්තනය කිරීමේදී ගොඩක් කවි ගීත යොදාගෙන තියෙනවා. අපිට අදටත් මතකයි සෙන්පතියන් හතර දෙනාගේ ගීතය, වැල් පාලමේ ගීතය, ඔය වගේ. ඇත්තටම මේ බර්ටෝල්ඩ් බ්‍රෙෂ්ට් කවියෙක්. ඔහුගේ නිර්මාණය තුළත් කවි තියෙනවා. ඒ හෙනු ජයසේනයන් ඒ නිර්මාණය ඒ විදිහටම කරේ නැතත් කාව්‍යාත්මක බව රැකගෙන තියෙනවා නිර්මාණය තුළ. ඒ කාව්‍යාත්මක බව නිසාම නිර්මාණය තුළ තියෙන ප්‍රේමය, මනුස්සකම, සංවේදී බව, ඒ සියලු දේත් අඩංගුයි. යුද්ධයේ තියෙන බිහිසුණු බව, සයිමන් සෂාව යුද්ධයට යද්දි ගෘෂා දක්වන ඇගේ ප්‍රේමය, යුද්ධ බටේ යන යුදයට ගීත එහෙම මතක ඇති. ඒ වලින් ඇත්තටම අපිට හිතෙනවා මේ දෙයනේ මේ අර මේ අපේ සිංහල කාන්තාවන් තමන්ගේ සැමියන් පෙම්වතුන් යුද්ධයට යද්දි ඒ තිබිච්ච හැඟීම වෙන්න ඇති නේද කියලා. ඊළඟට මේ ප්‍රේමය ගැන කිව්වොත් ගෘෂා ඇත්තටම පොරොන්දු වෙන විදිහට බලාගෙන ඉන්නවා. සයිමන් මුණ ගැහෙනවා යුද්ධෙන් පස්සේ. සයිමන්ට සැක හිතෙනවා මයිකල් කියන්නේ කවුද කියලා. නමුත් සත්‍ය තේරුම් ගත්තට පස්සේ ඔහු ගෘෂාව මුණ ගැසීම ගැන සතුටු වෙනවා. ඊළඟට නටාලියා වගේ චරිතයක් ගත්තොත් ඇත්තට මේ වගේ චරිත ඕන තරම් අපිට තවත් හොයන්න පුළුවන් අද ලෝකෙත්. දැන් අවුරුදු ගානකට පෙර තිබිච්ච සමාජ තත්ත්වයයි අද තියෙන සමාජ තත්ත්වය අතරේ ලොකු වෙනසක් නැද්ද කියලත් අපිට හිතෙන ගානට ඒ චරිත අපිට සමීපයි. ඇත්තටම බලාගෙන ගියාම මේක මානුෂික නාට්‍යයක්, දේශපාලනික නාට්‍යයකට වඩා මම කියන්නේ බ්‍රෙෂ්ගේ නාට්‍ය නෙමෙයි හුණුවටේ කතාව.
හඳයි, බ්‍රෙෂ්ට් කියන්න හදපු දේශපාලනික කතාව කොහොමද, ඒ මොකක්ද, ඒක ජනතාවට දැනුණු ආකාරය ඇත්තටම අපේ සිංහල ප්‍රේක්ෂකයාට දැනුණාද හුණුවටේ කතාව හරහා? අපි මේ සාකච්ඡාව තුළින් ඔබට අලුත් මානයක් පෙන්වන්නට ඇති කියලා අපි විශ්වාස කරනවා. අද අපි කතාවට පාදක කරගත්තේ බර්ටෝල් බ්‍රෙෂ්ට් නාට්‍යකරුවා විසින් රචිත ද කොකේෂියන් චෝක් සර්කල් කොහොමද හෙන්රි ජයසේන යනතින් හුණුවටේ කතාව බවට පරිවර්තනය වුණේ, රසයන් දෙකෙහි තිබුණු පරස්පර විරෝධිතා සමානකම් පිළිබඳව අපි කතා බහ කළා. මේ විශේෂාංගය අද විකාශය වුණාට පස්සේ පුළුවන් වෙබ් අඩවියට ගිහිල්ලා තවදුරටත් මේ පිළිබඳව ඔබට වඩාත් හරවත්ව විවේකව මේ සාකච්ඡාව රසවිඳින්නට වෙබ් අඩවියට යන්නේ sps.com.au/sinhalis. එහෙමනම් මේ මාසේදීත් විශ්ව සාහිත්‍යයෙන් අපගේ මේ සාකච්ඡා වාරයට සම්බන්ධ වුණු මෙල්බන් වාසී අපේ ආදරණීය ලේඛිකා දිලිනි ඊරියවල ඔබට බෙහෙවින්ම අපි ස්තුතිවන්ත වෙනවා. අපි ආයෙත් නැවතත් හමු වෙන්නේ සැප්තැම්බර් මාසේ. අයිබෝවන්.
අයිබෝවන්.
උද්දට මංගියා ගෑණි ගෙදර තියා උද්දට මංගියා ගෑණි ගෙදර තියා මගේ යාළුවෝ මං එනතුරු උන්ද බලා ගයි නිරතුරු මගේ යාළුවෝ මං එනතුරු උන්ද බලා ගයි නිරතුරු
උද්දට මංගියා ගෑණි ගෙදර තියා මගේ යාළුවෝ මං එනතුරු උන්ද බලා ගයි නිරතුරු මගේ යාළුවෝ මං එනතුරු උන්ද බලා ගයි නිරතුරු
තව හයියෙන් ස්වර්ගෙට ගිය කාලේ උන්ද ඒවි බොලේ ස්වර්ගෙට ගිය කාලේ උන්ද ඒවි බොලේ අපොයි මගේ හා පැටියා කියා අඬයි බොලේ අපොයි මගේ හා පැටියා කියා අඬයි බොලේ
ස්වර්ගෙට ගිය කාලේ උන්ද ඒවි බොලේ අපොයි මගේ හා පැටියා කියා අඬයි බොලේ අපොයි මගේ හා පැටියා කියා අඬයි බොලේ
වැල් පාරමේ ගීතේ
එලගෙ මුරුයි උසනු බලං සිලවින කුට වෙල් පාලම දේශ පියං බිමනු බලං
සිලවින කුට වෙල් පාලම දේශ පියං බිමනු බලං මගක් නැති මේ මග මිස යමන් තුති
දිවියෝ බලයි මූල උදී උඹව රකි යමන් තුති
දිවියෝ බලයි මූල උදී උඹව රකි
විශ්ව සාහිත්‍යයේ සිංහල පියසටහන් සොයායන සාහිත්‍යමය චාරිකාව. සෑම දෙමසකටම වරක් අවසානාගරවාදා SBS සිංහල ගුවන් විදිලියෙන්.